හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි. දැන් අපි සූදානම් වෙන්නේ බුද්ධානුස්සති භාවනාව ගැන සාකච්ඡා කරන්න. අනුස්සතිය කියන්නේ නැවත නැවත මෙනෙහි කිරීම. බුද්ධානුස්සතිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන නැවත නැවත මෙනෙහි කිරීම. මේක ඇයි කියලා අපි කතා කරලා ඉවර වෙලා ඒ යන අතර මැදදි මං කියන්නවා ඇයි අපිට බුද්ධානුස්සතිය කියලා. ධර්මය ගැන අර්ථ දැක්වීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන අර්ථ දැක්වීමක් තියෙනවා. ධර්මය කියන්නේ ධර්මය තියෙන්නේ කොහෙද? ධර්මය තියෙන්නේ කොහෙද කියලා හුඟක් කට්ටිය අහුවොත් හුඟක් කට්ටිය කියයි ත්‍රිපිටකයේ තමයි ධර්මය තියෙන්නේ කියලා. නේද? අපි හිතමු අනගාරික ධර්මපාලතුමා ගැන සම්පූර්ණ විස්තර සහිත පොතක් තියලා තියෙනවා කියලා. ඒ පොත අනගාරික ධර්මපාලතුමාද? නෑ. ඒ පොතේ තියෙන්නේ තොර මොනවද? එයා ගැන විස්තර. එහෙනම් ත්‍රිපිටකයේ තියෙන්නේ මොනවද? ධර්මය පිළිබඳ නිවැරදි විස්තර. ඒතර ධර්මය කොහෙද තියෙන්නේ? ධර්මය කියන එක එහෙනම් තිබිය යුත්තේ, ධර්මය කියන්නේ අර්ථ දැක්වීම මෙහෙමයි තියෙන්නේ. යම් කිසි సంతානයක සතර අපායේ අනේක වළක්වන සසර දුක් නැති කරන යම් කිසි චේතනාව යම් ධර්මතාවයක් දරනවද යම් సంతානයක්, අන්න ඒවට කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා. ඒ ධර්මය කියන්නේ චක්‍රීය නැත්නම් වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල කොහෙද උපදින්නේ? මනුස්ස సంతානයකයි උපදින්නේ. ඒ මනුස්ස సంతානයේ උපදින ගොඩ දේවල් තියෙනවා, එක එක දේවල්. ඒවා අතර මේක ඉපදුනොත් එහෙම මේක මොකක්ද? ඒ කියන්නේ ස්වභාව ධර්මයේම ක්‍රියාවලියක්. මේක මොකක්ද? සතර අපාය යන්නේක වළක්වන සසර දුක් නැති කරන වැඩපිළිවෙල. අන්න ඒකට කියනවා ධර්මය කියලා. හරිද? ඒක ගැන තොරතුරු ටික තමයි තියෙන්නේ. හරි. එතකොට දැනට අපි මේ වෙනකොට කරගෙන ආපු දැන් මේ දවස් ටිකේ කරපු ඒවා ගත්තහම දැන් කෙනෙක්ට තරහ යනකොට, දැන් තරහ ගිහිල්ලා මට කෙනෙක් බයිනකොට මට මොනවා හිතේද දැන් ඔය කරපු දේවලුත් එක්ක? කවුරු හරි මට වේගෙන් බයිනවා දැන් ගෙදර ගියාම මට මොකද හිතෙන්න ඕන? ඒක එයා කරන එක. ඒ කියන්නේ ඒකේ තනිකරම බලය යාට නෙවෙයි, ඒක වෙන මේ හේතු නිසා යාට හැදෙන එක. එහෙනම් මම කරන්න ඕනේ, ඒ කියන්නේ පුද්ගලයා වශයෙන් පරිගණ්ඩ අදහසක් නෙවෙයි, මට ඊට වැඩිය එහා ගිය අර මැෂින් එකක් වගේ අදහසක් එන්න ඕනේ. ඒක නවත්තන්න ඕනේ වැඩ පිළිවෙලක් මං හදනවා මිසක්ක එතන මම මේ පුද්ගලයාත් එක්ක මරා ගන්න යන්නේ නැහැ. හරිද? හැම වෙලේම මට එහෙම දැනෙන්න ඕනේ. ඒ එහෙම දැනෙන ස්වභාවයක් ගන්න තමයි අපි මේ උත්සාහ කරේ. හරිද? හරියට මොකක් වගේද නේද පුද්ගලයෙක් ගත්තොත් රොබෝවක් වගේ. රොබෝවක් කියන්නේ යම්කිසි ෆෝමේෂන් එකක් තියෙන එකක්. ඒ වගේ තමයි අපි පුද්ගලයෙක් ගත්තොත් එහෙමෙත් ඒ වගේ තමයි. එයා මොකක් හරි ක්‍රමවේදයකට එයාගේ සිතුවිලි උපදින මං කියවර මෙතෙන්ට එනකොට මේ එකම දේ කරද්දී ඒ හැදෙන කරන්ට් එක අනුව තමයි වැඩ කරන්න කියලා. අන්න එහෙම හැඟීමක් මට ආවොත් කවුරු හරි මට බනිද්දි, හරිද, ඒක ප්‍රබල වුණොත්, ඒ හැඟීම ප්‍රබල වුණොත් මට ගෙදරදී, හරිද, මට දොස් කියනකොට නැත්තම් සමාජයේ වැරදි කරන අය දිහා බලලා අපි හරියට පීඩාවටපත් වෙනවා. අපිට ඒ වැරදි කරන්නේ හේතු ඇතුව කියන එක තේරුණොත්, හේතු යෙදිලා යතන වෙන්නේ කියන එක තේරුණොත් ඇත්තටම අපි ලොකු නිදහස් මානසිකත්වයට එනවද නැද්ද? ඒ කියන්නේ උපේක්ෂාවෙන් එකට දිහා බලන්න පුළුවන් වෙනවා. අනාත්ම සංඥාව උපදවා ගත කෙනාට සමාජයේ උපේක්ෂාවෙන් ඒව දිහා බලලා බයින්දුනොත් පුළුවන් කෙනෙකුට. ඇයි බයින්නේ? දැන් බලු පැටියෙක් කර පැත්තෙන් එනවා නම් මං අඳුරන එක්කෙනෙක්, හරිද, මං එයාට කිව්වොත් එහෙම මේ වෙලාවේ මෙතන අපි වැඩක් ඔයා යන්න කිව්ව මොකද වෙන්නේ? එයා තවත් මගේ ළඟට එනවා. එහෙනම් මං ඒ වෙලාවට හයියෙන් කතා කරන්න ඕන යවන්න නේද? එහෙනම් අපේ ළඟ ඉන්න අයගේ මානසිකත්වයන් හරියටම දැනගෙන ඒවට ප්‍රතිකාර වශයෙන් එක්ක සැරෙන් කතා කරන්න පුළුවන් දැනගෙන කරන්නේ. අතෝ මාව රත් වෙලා දැවිලා පිච්චිලා නෙවෙයි. මාව රත් වෙලා දැවිලා පිච්චිලා නෙවෙයි. ඊට වැඩිය ඒ කියන්නේ ඉතා විශාල විසඳුමක් මේ අනාත්ම සංඥාවත් එක්ක තියෙනවා නිවසේට ගිහිලා කටයුතු කරද්දී. දැන් බලන්න එහෙනම් වෙනදාමට තරහා ගිය තැන, තරහා කියන්නේ දුක් උපදින, සසර දුක් උපදින, අපාය යන්න හේතු වෙන දෙයක් නේද? ඒක වෙනුවට මොකක්ද වෙන්නේ? තරහට ප්‍රතිවිරුද්ධ දෙයක් වෙනවා. මෛත්‍රිය වඩපු කෙනාට ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් වෙනවා. දැන් අනාත්මය අපි මෙච්චර ප්‍රගුණ කරන්නේ, බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක නැවත 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 මෙනෙහි කරන්න, මෙනෙහි කරන්න, මෙනෙහි කරන්න කියලා. එහෙම එච්චර ප්‍රගුණ කරන්න වෙන මොකටවත් නෙමෙයි, අර වගේ ගෙදර ගිහිල්ලා නිදහසේ ඉන්න. තේරුණාද අනාත්ම සංඥාවෙන් මොකද්ද වෙන්නේ කියලා? නේද? අනාත්ම සංඥාවෙන් සිද්ධ වෙන දේ සාමාන්‍ය ජීවිතයේදී අනාත්ම සංඥාව තියෙනවා නම් ඉස්සරහා ඉන්න කෙනා ගැන මට පුද්ගලවාදයෙන් ප්‍රශ්නයක් එන්නේ නැහැ. හරි, මට තේරෙනවා එයාගේ සිතුවිලි හේතු වෙලා එයාට ඒක උපදිනවා. මං අර කිව්වේ මට පුළුවන් නම් ඇයි වාට බැරි කියන කතාව එන්නේ නැහැ. එහෙනම් එන්න ඒ තමයි අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. දැන් එහෙනම් මගේ හිතේ ඉපදෙන්න පටන් අරන්. හරි, එතකොට මේ ක්‍රමවේදය මට හම්බුනේ මගේ කල්‍යාණ මිත්‍රයන්ගෙන්, ඒ කට්ටියට හම්බුනේ ඒ කට්ටිය කල්‍යාණ මිත්‍රයන්ගෙන්. එහෙමම දිගටම දිගටම අරන් ගියොත් කොහෙද නවතින්නේ? බුදුරජාණන් වහන්සේ ළඟ නවතිනවා. එහෙනම් මට මේ ධර්මය එන්නේ, අපිට මේ ධර්මය එන්නේ හරියට නිශ්චලව තිබ්බ ජලාශයක් මැදට ලොකු ගලක් දාපම ජබුක් ගාලා එතන වලක් හැදෙනවා, ඒකත් එක්ක රැල්ලක් යනවා මෙහෙම නේද? ඒ වගේ අකුසලයෙන්ම නිශ්චලලා තිබ්බ ලෝකේ කුසල රැල්ල හැදෙන්නේ නේද? බුදු කෙනෙක් පහළ වුණාම ඒක තමයි දැන් මේ, ඒකට තමයි අපි මේ හොවිලා ඉන්නේ දැන් මේ යනවා මේක. හරි, එතකොට එහෙම තත්වයක් තියෙන්නේ මේ ධර්මය තුල. ධර්මය කියන්නේ ඒක. එතකොට හරි, එතකොට බුදුරජාණන් වහන්සේට මේක කොහෙන්ද? ඒක තිබ්බේ පහළ වෙන්න දෙයක් නැහැ නේ. අනේ බෝධි සම්භාර ධර්මයෝ නේද? පාරමිතා ශක්තියෙන් තමයි මේ වගේ දේවල් තනියම උපදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට අපි අහලා තියෙනවා සුමේද තාපසය වෙලා ඉන්න වෙලාව, ඒ කියන්නේ නියත විවරණ ලබා ගන්න ඕනම බෝධිසත්වයන් වහන්සේ නමකට ඒ නියත විවරණ ලබා ගන්න මොහොත වෙනකොට තිබිය යුතු අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අවස්ථාවලින් එකක් තමයි ඒ වෙලාවෙම නිවන් දකින්න, ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. එකක්. එහෙනම් ඒක තිබ්බ සුමේද තාපසයට. එහෙනම් ඒ වෙලාවේ නිවන් දකින්න පුළුවන්කම තියෙද්දි නිවන් දකින්න නැතුව ආයෙ සසරට පයින්නේ කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. එතනින් එහාට ගන්න හුස්මක් ගානේ, හෙලපු කඳුලක් ගානේ, දාඩිය දාපු එකක් ගානේ, තබු පියවරක් ගානේ, මොනවා හරි දුකක් විඳනනම් ඒක ඔක්කොම තමන් වෙනුවෙන් නෙවෙයි, තමන් වෙනුවෙන් කරගන්න ඕන වැඩේ කරගෙන කරගන්න ඉවර වෙන්න පුළුවන් හැකියාව තියෙදි තමයි ඒක කරේ. එහෙනම් එදා ඉඳන් පෙරුම්දම් පුරපු කාලය ගත්තොත් ධර්මයේ තියෙන විදිහට සාරාසංකේය කල්ප ලක්ෂයක් නේද? අසංකේය කල්ප ලක්ෂ, සාරාසංකේය කල්ප ලක්ෂයක්. එතකොට අසංකේය හතරක් නේද? සාර අසංකේය කල්ප ලක්ෂයක්. එතකොට කල්පයක් කියන එක යොදුනක් දිග, යොදුනක් උස, යොදුනක් පළල පෙට්ටියකට අබ පුරවලා අවුරුදු 100කට සැරයක් එක බෑටයක් අරගෙන අයින් කරොත් අබ ටික ඉවර වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා, කල්ප ඉවර වෙන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට අසංකේය කියලා කියන්නේ ගණන් කරන්න බැරි තරම් ලොකු ඉලක්කමක්. මේ එතකොට ඒ කාලය කොච්චර ලොකු කාලයක්ද? එතකොට අසංකේය ලක්ෂ හතරක්, කල්ප ලක්ෂ හතරක්, සාර අසංකේය ලක්ෂ හතරක් කල්ප. එතකොට මෙච්චර විශාල කාලයක් මෙහෙම පෙරමුදම් පිරුවනම් අවුරුදු වලින් මේ බුද්ධ ශාසනයේ එක වචනයක් හරි ඉගෙනගෙන යම් කිසි සහනයක් ඇති කරගත්ත මිනිස්සු ප්‍රමාණය, දෙවිවරු ප්‍රමාණය ඔක්කොම ගත්තොත් අර ගානට වඩා ගොඩක් අඩුද වැඩිද? ගොඩාක් අඩු වෙන්න ඕනේ නේද? එච්චර වෙන්න බෑනේ. එක යුගයක කොච්චරක්ද නේද? එක මේ ලෝකේ මේ යුගයේ ඉන්න ඔක්කොම නිවන් දැක්කත් කෝටි 700යි. ඔක්කොම නිවන් දැක්කොත් මේ දිගේ තියෙන ඔක්කොම ප්‍රයෝජන ගත්තොත් කෝටි 700යි. එතකොට මේ යුගයේ අවුරුදු 100ක් තිබ්බ කියන්නකෝ, මේ යුගයේ ඉන්න කට්ටිය අවුරුදු 50ක් කියන්නකෝ. එහෙම දිගට බැලුවොත් ඔක 2500 වැඩි කරන 5000න් වගේ, කෝටි 700 වැඩි කරොත් ඕනටත් වඩා වැඩිත් එක. ඒත් පහ පොඩි ගානක් එන්නේ මේ බුද්ධ ශාසනේ බුදුහාමුදුරු පහළලා දැන් අවුරුදු 2500 ගාන. ඒ අවුරුද්දකට කොච්චර මිනිස්සු ප්‍රමාණයක් මේකෙන් ප්‍රයෝජන ගත්තද කියලා බැලුවොත් එහෙම අපි කිව්වොත් එහෙම කෝටියක් ගත්තා කියලා ඒත් එන්නේ කෝටි 25යි නේද? කෝටියක් නිවන් දැක්කා කියලා කියන්න පුළුවන්ද? කෝටියක් ප්‍රයෝජන ගත්තා කියලා නම් කියන්න පුළුවන් නේද? කෝටියක්වත් ප්‍රයෝජන ගත්තා කියලා ඒත් ඉතින් කෝටි 25යිනේ. උපරිම වුණොත් කෝටි 100ක් වුණා කියන්නේ අර කොච්චරද නේද? එහෙනම් අනාගතයේදී මේකෙන් ප්‍රයෝජන ගන්න ඔක්කොම මිනිසු ටික ගත්තත් ලොකු ගාණක් නෙවෙයි. එහෙනම් මං අහන මෙයාගෙන් ඒ නිවන් දකින්න නෙවෙයි මේ ප්‍රයෝජනයක් ගන්න සියලු පිරිස අරගෙන අර පෙරුන්දම් පුරුපු අවුරුදු ගාණෙන් බෙදුවොත් එක්කෙනෙක් වෙනුවෙන් කොච්චර කාලයක් එයිද? ලොකු ගාණක්ද පොඩි ගාණක්ද? ලොකු ගාණක්ද ගොඩක් ලොකු ගාණක්ද? එහෙනම් මං වෙනුවෙන් බෝසත්යන් වහන්සේ ගොඩක් ලොකු වසර ගාණ මහන්සි වෙලා තියෙනවා. මොකද කියන්නේ? ඕනේ නැති කතා දේවා. හාරලා එහෙම් මං කියනවද මේ? නේද? නෑ, කල්පනා කරන්න ඕන දේවල් ඒ. නේද? කල්පනා කර යුතු දේවල්. මම බෞද්ධයෙක් විදිහට මට බෞද්ධ කර්ම උරුම වුණා නම් මම බෞද්ධකම හින්දා මට දාන ටික හම්බෙනවා නම් නේද? මේ දවස් පහේ කණ්ඩ හම්බුනේ කවුරු හින්දාද? බුදුහාඳුරු හින්දා. මට දිගටම හම්බෙන්නේ ඒකයි නේද? අපිට දිගටම අපේ කෑම ටික ඔක්කොම හදලා දීලා බුදුරජාණන් වහන්සේ විරුණම් පාලා තියෙන්නේ. බුද්ධ ගෞරවය තියලා ඒකයි අර ගෙනල්ලා ඉස්සෙල්ලා බුද්ධ පූජා තියලා ඉන්නේ නේද? හොඳයි. එහෙනම් හරි, දැන් එහෙම අදහසක් මට එන්න ඕනේ. ඊළඟට එදා සුමේද තාපසයා වෙලා ඒ පෙරමුදම් පුරපු වෙලාවේ ඉඳලා ඒකේ තීරණය ගත්ත වෙලාවේ ඉඳලා අපි එතනින් මෙහාට ගියා. ඊටත් කලින් තිබ්බ කාලෙකුත් තිබ්බා. ඒකේ මුල් පළවෙනි කාරණා කාලේ විදිහට මනෝප්‍රනිදානය විදිහට හිතේම තියාගෙන මේක කරනවා කියලා කටයුතු කරපු කාලේ තමයි ඔය පළවෙනි එක මාතු පෝෂක කතාව කියලා තියෙනවා. අපි දන්නවා ඒක. අම්මව කරේ තියාගෙන දවස් 7ක් පීනනකොට නේද අපිට ඉතින් හිතෙන්න ඕන හොඳට කොච්චර රිදෙන්න ඇද්ද, කොච්චර අතපය රිදෙන්න ඇද්ද? අන්න එහෙම නේද? පිපාසාව ඇතිනකොට ලුණු වතුර තියෙන්නේ. ඉතින් ඒවා බොන්න බෑ. ඒ වගේ කොච්චර දුකක් විඳගෙන අම්මව කොහොම හරි ගොඩ දාලා සාගරෙන් එතන ඉඳන් ඇතිගතගත ප්‍රාර්ථනාව තමයි මගේ මෞතුමිය මේ මහා සාගරයෙන් ගොඩ දාලා මම ඒ මස්කස් බෑවන්ගෙන් භයානක සාගරයෙන් ගොඩ දැම්ම වගේ ඒ වගේ මහා විශාල පිරිසක් සංසාර සාගරයෙන් එගොඩ කරලා නිවන කියන ගොඩ බිමෙන් තියෙනවා කියලා ගත්ත අදිෂ්ඨානය මූලික කරගෙන තමයි ඉදිරියට එන්නේ. ඉතින් එහෙම ඉදිරියට එනකොට බලනවා මොනවද බුද්ධ අංකුර කියලා. එතකොට දෙනවා දාන, සීල, නෙක්ඛම්ම, ප්‍රඥා, වීරිය, කන්ති, සච්ච, මදිට්ඨාන, මෙත්තු, පෙක්ඛායි මේ දස කියලා මේ පාරමිතා හතර පරමත්ත පාරමිතා විදිහට ජීවිතේ නැති කරගෙන හරි මේ පාරමිතා සම්පූර්ණ කරමින් ඒකුත් කැපකිරීම කරමින් එන ගමනේදී වෙච්ච දේවල් පිළිබඳව අපි දන්න දේවල් ටිකක් ගැන අදහසක් තියාගන්න ඕනේ. ජාතක කතා ගැන හොයලා බලන්න ඕනේ. හැම භවයකදම මොකද කරේ? හැම භවයකදීම තමන්ගේ ශක්තියින් වර්ධනය කරගන්න බොහෝ කැපකිරීම් කරා. සමහර බවල රජ වුණා, සමහර වෙලාවට ඒ රජකම් මගදී අතහැලා දාලා ගියා, සිටු වුණා නේද? ඒ වස්තුව මේ කාටවක්වත් දෙන්න නැතුව අර ගඟේ ගිල්ලවනවා. දෙමාපියන්ට කියනවා ගඟේ ගිල්ලන්න කියලා ඒවා නේද? ඒ වගේ අන් අයට වැඩිය අනිත් පැත්තට වැඩ කරපු ප්‍රඥාගෝචරව ජීවිත පරිත්‍යාගයෙන් තම කණ්ඩායම් රැකගෙන කටයුතු කරපු මහා උත්තමයන් වහන්සේ නමක් තමයි ඒ සසර ජීවිතය ගත්තාම. ඉතින් ඒ ගැන හොඳට දන්න දේවල් ජාතක කතා ඇසුරින් මෙනෙහි කරන්න. ඒ විතරක් නෙවෙයි, දුෂ්කර ක්‍රියාව තමයි වටින්නේ මෙතෙන්දී. ඒ කාලේ වෙනකොට ඒක තැනකදී සඳහන් කරනවා මගේ බුදුරජාණන් වහන්සේම බෝධිසත්වයන් වහන්සේ ගැන සඳහන් කරනවා මට නෙක්කම්ම කියන හැඟීම කොච්චර තිබ්බද කියනවා නම් මාව විටක කලන්තේ දාලා වැටුණා කියලා. කලන්තේ දාලා වැටුණා. මේ ඒ වැටුණාම මොකද වුනේ? මාව මේ ඒත් හැබැයි මේ මේක ඉවර වෙනකොට මට මේ කිසිම විදිහකින් නෙක්කම්ම කියන හැඟීම නැවත සිහි එනකොට එකම කියන හැඟීම අයින් වුණේ නෑ කියලා. ඒක අයින් කරගත්තේ නෑ කියලා. එහෙනම් තව එක දැනක සඳහන් වෙනවා සම්මා සම්බුද්ධත්වයට මට ඇති වෙච්ච කැමැත්ත නැත්තම් ලෝක සත්වයාට නිවන පිණිස කටයුතු කරනවා කියන කැමැත්ත කොච්චරද කියනවනම් ඒක රැකගත්ත විදිය සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේම පෙර යම්සේද පසුව ඒක රැඳෙන විදිහට උදේ යම්සේද හැන්දෑ වෙනකන් තියෙන විදිහට උදේ හවස එකම විදිහට ඇතිවෙච්ච කැමැත්ත කැඩෙන්න දෙන්න නැතුව මෙහෙම තියාගත්තා කියලා. යථාපූරේ තථාපච්චා යථාපච්චා තථාපූරේ යථාදිවා තථාරත්තිං යථාරත්තිං තථාදිවා මේ විදිහට යම්සේද පෙර යම්සේද පසුවත් ඒ විදිහටම තියෙන විදිහට හැමදාම මේ කැමැත්ත ආරක්ෂා කරගත්ත ලොකු කැපකිරීමක් කරලා. ඉතින් මේ විදිහට ආපු ගමනේදී අන්තිමට ඔච්චර ඇස්ටිස් මස්ටේ දන් දීලා ඔක්කොම කරලා තමන්ගේ ශක්තිය වර්ධනය කරගෙන 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 ඒ බෝධි සම්භාර ධර්මයන් පුරමින් අන්තිම භවය වෙනකොට අන්තිම භවයේදී දුෂ්කර ක්‍රියාව ආරම්භ කරපුවාම අන්තිමට ටික 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 කෑම එහෙම ඔක්කොම නවත්තලා ළඟට වැටෙන දේ විතර ආහාරයට අරගෙන වාසය කරනකොට මේ බඩ පොත්ත පිටකොන්දට ඇලෙනවා. අන්තිමට කලන්ත දාලා වැටෙනවා. ඊළඟට මේ ඔලු කට්ට ඇකිලිලා 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 ලබු කට්ටක් වගේ වෙනවා මේක ඇකිලිලා. ඊළඟට මේ ශරීරයෙන් මෙහෙම ඇල්ලුවොත් එහෙම මේ රෝබුවන් ගැලවිලා අතට එන මට්ටමට. ඉතින් මේ වගේ දැඩි දුකක් දීලා බලනවා මේක සාර්ථක වෙන්නේ නැහැ. ඒ වෙනකොට අච්චර බවගානක් උදව් කරපු මිනිස්සු අතරින් හිටියේ පස් දෙනයි නේද? ඉතුරුලා හිටියේ පස් දෙනයි ඇවිල්ලා උදව් කරන්න දුෂ්කරකේ අවතාරයට පස්සේ ඒ පස් දෙනත් යනව යන්න නේද? ඒ පස් දෙනත් යනව යන්න අන්තිමට කවුරක්වත් නැති වෙනවා. ඉතින් මේ එදා බෝධිමූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වෙන වෙලාව වෙනකොට බුදුරජාණන් වහන්සේට කිසිම කෙනෙක් හිටියේ නැහැ වතුර ටිකක්වත් දෙන්න බෝධිසත්වයන් වහන්සේට නැත්තම් බුදුරජාණන් වහන්සේට නේද? අපරාධනේ මම දන්නවනම් මං කොහේ හිටියද දන්නේ නැහැ. මොකෙක් හරි වෙලා හිටියද කවුද දන්නේ නේද? අවුරුදු 2500ක් කියන්නේ අපිට ලොකු අදහසක් ඇති වෙන්න ඕනේ. අපි එකිනෙකා දැක්ක අපේ ඉහළම වැඩිමල්ම කෙනා මම දැක්ක මගේ පරම්පරාවේ වැඩිමල්ම කෙනා සහ මගේ අතර සම්බන්ධය ගත්තොත් එකිනෙකා දැක්ක අය ගත්තොත් දැන් මගේ සීයා 1932 එතකොට මං බොහෝ විට 2032 පහ වෙනකන් ඉන්නවනේ. මං ඉන්නවා කියලා කියනවා නෙවෙයි, සාමාන්‍ය වයස ගත්තොත් ඒ කියන්නේ දෙන්නෙක් අතර අවුරුදු 100ක පාරතරයක් වගේ තියෙනවා. එහෙනම් අපි එකිනෙකා දැක්ක පරම්පරා ගත්තොත් 25 දිනකින් එහාට යනකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. හරිද? ඒ කියන්නේ මේ ළඟින් මට අහිමි වුණේ නේද? එතකොට මට බුදු කෙනෙක් දැකීම අහිමි වෙලා තියෙන මේ ළඟ. නමුත් ශාසනය තාම තියෙනවා. එහෙනම් එහෙම හිතලා අපිට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් උපදවා ගන්න ඕන ඔය විදිහට. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න. සත් සතිය ගත කරපු බුදුරජාණන් වහන්සේ අන්තිමට ඉසිපතනේ මිගදායට වඩිනවා. ඉතින් තව සිද්ධි ටිකක් දන්නවා. මෙයා දන්නවා ඒවා ගොඩක් දේවල්. ඒවා මෙනෙහි කරන්න දන්න ඒවා මෙනෙහි කරනකොට අපිට නිකන් දැන් මම මෙන්න මෙහෙම කියනකොට එදා ඇසල පුන් පොහොය දවසේ අන්තිමට පස්වග මහණුන් ඉන්න තැනට බුදුරජාණන් වහන්සේ වඩිනවා නේද? එහෙම වැඩම කරනකොට පස්වග මහණුන් තීරණය කරනවා සලකන්නේ නැහැ කියලා. ඊට පස්සේ නමුත් කිට්ටුවට යනකොට ඒ ඔක්කොම අසුන් පනෝනේවා පාදෝනේවා කරනවා ඔක්කොම කෙරෙනවා. අන්තිමට හවස් යාමේදී බුදුරජාණන් වහන්සේ ඒ ධර්මය දේශනා කරනවා. හරියට නිකන් අච්චර විශාල කාලයක් කරපු සියලු දේ අරගෙන නේද ලෝකයට දේශනා කරන පළවෙනි දේශනාව, ඒ කියන්නේ අවවාදයක් විදිහට දසසහස්‍රී සත්සහස්‍රී ලෝක ධාතු දක්වා මේ ධර්මය නේද පැතිරිලා යනවා, ඇහෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් දේමේ භික්කවේ අන්තා පබ්බජිතේනන සේවිතබ්බා යෝචායන් කාමේසු කාමසු කල්කානු යෝගෝ, ඊළඟට අත්තකිලමතානුයෝගය, මේවා අයින් කරන්නය අය මේ වරියෝ අට්ටංගිකෝ මග්ගෝ සෙයතිදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ මේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක ලෝකෙට හෙලිපෙහෙලි වෙනවා. ඉතින් එදා ඉඳන් තමයි අද වෙනකන් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන ක්‍රියාවන් විදිහට නේද, චක්කුකරණී, ඥානකරණී, උපසමාය, ඒකේ ප්‍රතිඵල නේද, ඒ විදිහට දේශනාවේ තියෙන විදිහට නුවණැස ඇති කරන, ඥානය ඇති කරන, හිත සමාහිත කරන, විශේෂ නුවණ ඇති කරන, විශේෂ අභිඥාය සම්බෝධය මාර්ගඵල නුවණ ඇති කරන මාර්ගය තමයි මේක ඇතුළෙන් උපදවා ගත යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයන් ඇතුළෙන් උපදවා ගත යුතු දේ. ඒතොර ඇතුළ තමයි, ඇතුළේ තමයි ඥානය ඇති කරන්නේ, වෙනදා නොතිබ්බ ඥානය ඇති කරන එක චක්කුකරණී, ඥානකරණී, උපසමාය මේ විදිහට. ඊළඟට මේකේදී චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව සදා ඒවන්ති පරිවට්ටන් දාවදසාකාරං යථාභූතං ඥාන දස්සනං සුවිසුදන්න හෝසි කියලා තිපරිවට්ටයක් ගැන, ඒ කියන්නේ දුක, දුකට හේතුව නැති කිරීම, නැති කිරීමේ මාර්ගය කියන හතර, ආය සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය වශයෙන් මේ අර ධම්සක්වත්තුන් සූත්‍රයේ අපූර්වට මේ චක්‍රය කිරිය, ඒ කියන්නේ ධම්ම චක්ක පවත්වන, කියන්නේ මේ ධර්ම චක්‍රය පවත්වන ආකාරය, ධර්ම චක්‍රය කොහොමද මේ ඇතුළෙන් උපදින්නේ කියලා සම්පූර්ණයෙන්ම ධර්ම විග්‍රහය කෙරෙනවා. ඉතින් ඒකෙදි කොණ්ඩඤ්ඤ තාපසයට මේක අවබෝධ වෙනවා, සෝවන් ඵලයට පත් වෙනවා. ඉතින් එහෙම කියනකොට මතක් වුණාද නිකන් ඉසිපතනේ මිගදාය කියලා, කියන්නේ මූ ඉන්න තැනක නේද, බුදුරජාණන් වහන්සේ සවනක් ගන්න බුදුරැස් විහිදුවාගෙන ඒ ධර්මයේ දේශනා කරනවා, පස්වග මහණුන් අරමුණු කරගෙන ලෝකෙට මැහෙන්න. ඒතර යම් කිසි චිත්‍රයක් හැදෙනවද දන්නේ නැහැ නේද? ඒ තැන ගැන, එහෙම දෙයක් ගැන නිකන් මගේ අතීතයේ, මේ ආසන්න අතීතයක බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලයක් පිළිබඳ චිත්‍රයක් නේද, අදහසක්, මෙහෙම වෙන්න ඇති කියලා එක අදහසක් හැදෙනව නේද? හරි, අපි වෙලාවකට පිරිත් අහනවා, රැලිනකම් පිරිත් අහනකොට අපිට ඇහිලා තියෙනවා නේද, මේ ධම්සක්වත්තුන් සූත්‍ර දේශනාව ඇහෙනවා අපිට, දේ මේ භික්කවේ කියලා ඇහෙනවා, චක්කුකරණී, ඥානකරණී, උපසමාය, අභිඥාය කියලා ඇහෙනවා නේද, ඔය දසදහස්ති සස්සහස්ති ලෝක ධාතු දක්වාම ඒක විසිරුණා කියන දේවල් ඇහෙනවා. ඒ එහෙම ඒවා ඇහෙනකොට ඔය මිගදායේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරපු විදිහ පිළිබඳ මතක් වෙනවද දන්නේ නැහැ. නේද, මතක් වෙනවද දන්නේ නැහැ පිරිත් අහද්දි. ඔන්න වැඩේ නේද, අපිට එහෙම හුඟක් අයට මතක් වෙන්නේ නැහැ, ඒ ධර්මයේ ඇහෙද්දිවක්වත් ඒ තැන මතක් වෙන්නේ නැහැ. හැබැයි කවුරු හරි බැන්න එකක් එහෙම මතක් වෙනකොට තැනත් එක්ක මතක් වෙනවා නේද. ඒ බැඳීමක් ඇති වෙච්ච තැනක් තියෙනවා නම් ඒ තැනත්තා දකින්නකොට, ඒ බැඳීම ඇති වෙච්ච දේවල් කියනකොට ඒ තැන මතක් වෙනවා නේද. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව ආරම්භ කරපු තැන කියනකොට අපිට ඒ දේශනාව ඇහෙද්දිවක්වත් අඩුම ගානේ තැන මතක් වෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. හරිද, ඇයි ඒ කියලා අපි තව කතා කරමු. ඉතින් දැන් ඒ තමයි අපි මේ දේශනාවත් එක්ක ඒකේ අර්ථය, ධර්මය ගැන වැඩි උවමනාවක් නැතුව මේවා ශ්‍රවණය කරනවා. කර්ණීයමෙත් සූත්‍රයවක්වත් අඩුම ගානේ තේරුමත් එක්ක සජ්ජායනා කරන ප්‍රමාණය හරීම අඩුයි, ගොඩාක්ම අඩුයි. ඉතින් ඒකින්ද අපි ඒව ගැන හොයන්න ඕනේ, හොයලා බලන්න ඕනේ ඇයි එහෙම වෙන්නේ නැත්තේ කියලා. මේ වගේ අපි මෙනෙහි කිරීමක් කරන්න ඕන එදා එතෙන්දි වෙච්ච විදිහ කියලා. ඒ මෙනෙහි නොකරන හින්දා තමයි බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවිතය පිළිබඳ අපි මෙනෙහි නොකරන හින්දා, නැවත නැවත හිතන්නේ නැති හින්දා අපිට ඒ අදාළ තැන්වලදී ඒක එන්නේ නැහැ. තව උදාහරණයක් අරන් බලමු අපි. කසිභාරද්වාජ සූත්‍රය කියලා තියෙනවා. මේකෙදි මොකද වෙන්නේ, බුදුරජාණන් වහන්සේ කසිභාරද්වාජ බ්‍රාහ්මණයා ඒ සීසාන තැන්ට, නැත්නම් ඒ තියෙන වප් මගුල තියෙන වෙලාවේ ඒක උත්සවත්‍රියෙන් ලෑස්ති කරලා තියෙනකොට එතෙන්ට වැඩම කරනවා. වැඩ කරනවා, එතන හිටිය මිනිස්සු මොකද කරන්නේ? එතන හිටිය මිනිස්සු ඔක්කොම ටික බුදුහාඳුර ළඟට දුවගෙන එනවා. කසිභාරද්වාජ බ්‍රාහ්මණයට හොඳටම කේන්ති යනවා. කේන්ති ගියාට පස්සේ මේ කේන්ද්‍ර ගිහිල්ලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා, මේ මම නම් ගොවිතැනෙන් යැපෙන්නේ නේද? ඔහෙත් ගොවිතැනෙන් යැපෙන එකයි ඇත්තේ. ඒ කියන්නේ ගොවිතැනෙන් යැපෙන්න කියනවා මේ හිඟා කාගෙන එන්න එපා කියලා මේ කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මමත් ගොවිතැනෙන් තමයි යැපෙන්නේ. එතකොට කසිබාරාජ බ්‍රාහ්මණය අහනවා, එහෙනම් කෝ ගොවි උපකරණ? ඒක බොරුවක්. ගොවි උපකරණ කෝ කියලා. එතකොට මොකද්ද කියන්නේ? සද්දා බීජං තපෝ වුට්ටි ප්‍රඥාමේ යුගනංගලං හිරි ඊසා මනෝයොත්තං සතිමේ පාල පාචනං. මේ විදිහට ශ්‍රද්ධාව බීජයයි නේද? මේ දේශනා කරන්නේ මොකක්ද? මේ ලෝකේ තියෙනවා අර වී වපුරනවා කියලා කරන්නේ භෞතික පැත්තේ ගොවිතැන නේද? තව ගොවිතැනක් තියෙනවා කියන එකයි මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ කසිබාරාජ බ්‍රාහ්මණයාට. ඒ තමයි නාමික පැත්තේ ගොවිතැන නේද? ප්‍රතිඵල ලැබෙන්න. ඒකට පළවෙනි බීජය ශ්‍රද්ධාව. තපස තමයි වැසි ජලය. හරි. එතකොට අර කරේ බඳින වියගහ තමයි ප්‍රඥාව. හරි. ඊළඟට බලන්නේ කොච්චර අපූර්වද තියෙනවද කියලා, හරක් හතර දෙනා තමයි වීරය විදිහට තියෙන්නේ. හරක් හතර දෙනා වීරය තිබ්බට මදි, ඒ හතර දෙනා මෙහෙවන්න ඕනේ. සති මේ පාල පාචනං කෙවිත තමයි සිහිය කියන්නේ. හරිද? එතකොට මේ වගේ මෙන්න මේ ගොවි උපකරණ ගැන අපූර්වට දේශනා කරනවා අර නාම කොටස ගැන. මේ භාරද්වාජ බ්‍රාහ්මණයාට මේක තේරෙනවා. තේරුණට පස්සේ මොකද වෙන්නේ? අභික්ඛන්තං භෝගෝතම, අභික්ඛන්තං භෝගෝතම සේයතාපි භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය පටිච්චන්නං වා විවරේය. අන්න සරණ යන හැටි නේද? සම්පූර්ණයෙන් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදෙනවා. යටිකුරු වෙලා තිබ්බ දෙයක් අරුණා වාගේ, වැහිලා තිබ්බ දෙයක් විවර වුණා වාගේ, මේ යටිකුරු වෙලා තිබ්බ දෙය උඩුකුරුණා වාගේ, අන්ධකාරයේ හිටිය කෙනෙකුට ආලෝකය ඇවිල්ලා වටේ තියෙන දේවල් පේන්න ගත්තා වගේ, කාන්තාරක යන කෙනෙකුට ෂේම භූමියක් හම්බුණා වගේ මට මේ ධර්මය තේරුණා කියලා මම ඊට පස්සේ උපාසකයෙකුට දරත්වා කියලා සරණාගමනය සිද්ධ වෙනවා. එතකොට අපේ අය, එතකොට එහෙම තමයි කෙනෙක් බෞද්ධ වුණේ දා, අපේ දරුවෝ බෞද්ධද නේද? ඔය දැන් ත්‍රිපිටකයේ ධර්මය විකෘති කරනවා කියලා ගොඩ දේවල් කියන හුඟක් අයට ලොකු විකෘතියක් අමතක වෙනවා. ඒක ගැන කතා කරන්නේ නැහැ. ත්‍රිපිටකයේ නැති, ටීකාවේ නැති, ටිප්පණියේ නැති කිසිමම ධර්ම කරුණක අටුවාවක කිසිම තැනක නැහැ. අම්මා බෞද්ධ නම් තාත්තා බෞද්ධ වෙනවා කියලා බුදුහාමුදුර එහෙම එක. අම්මා බෞද්ධ නම් දරුවෝ බෞද්ධ වෙනවා කියලා, අම්මා තාත්තා බෞද්ධ නම් දරුවෝ බෞද්ධ වෙනවා කියලා කොහෙවත් එහෙම එකක් නැහැ. එහෙනම් අපි එහෙම එකක් ලෑස්ති කරගන්නේ. අපි කොහොමද එහෙම එකක් හදාගත්තේ? නේද? කුල මල වේද යන විදිහට බෞද්ධකම අරන් ගිහින් අපි දැන් මේ. එහෙනම් ඒක එහෙම එකක් වෙන්නේ නැහැ. හුඟක් වෙලාවට අපේ දරුවෝ බෞද්ධ නෙවෙයි. හුඟක් අය බෞද්ධනේ. බෞද්ධයෙක් වෙන්න නම් ඇත්තටම ಗುಣදැන පැහැදෙන්න ඕන. ධර්මයේ ಗುಣ, බුදුරජාන් වහන්සේ ಗುಣ දැනිලා ඇතුළාන්ත පැහැදීමක් එන්න ඕනේ. එහෙනම් දරුවෙක් බෞද්ධ කරන්න නම් දරුවට බෞද්ධකම හොඳට හිටින්න නම් තෙරුවන් ಗುಣ හොඳට කියලා දෙන්න ඕනේ. එහෙම තමයි වෙන්නේ. දැන් බලන්න, සමහර බ්‍රාහ්මණයෝ හිටියා බුදුරජාන් වහන්සේගේ බණ ඇහුවේ වෙන කාගෙන් හරි. එක්ක ශ්‍රාවකයෙක්ගෙන්, එක්ක ගිහියෙක්ගෙන්, එක්ක බුදුරජාන් වහන්සේගෙම ශ්‍රාවක මහා සංඝරත්නයෙන් බණ අහනවා. බණ අහලා කරුණු තේරෙනවා. තේරුණාට පස්සේ අර උඩින් ඉඳගෙන ඉන්නේ, හරිද, ඔතනින් බහිනවා. බහැලා ඇවිල්ලා හාමුදුරන්ට වඳිනවා. හරිද? බලන්නේ ඒ කතා ප්‍රවෘත්ති වල තියෙන හැටි. වැඳලා මොකද කරන්නේ? වැඳලා බුදුරජාණන් වහන්සේ ඉන්න පැත්තට හැරෙනවා. හරිද? ඒකලා දෑඟිලි බැඳගෙන ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධු විජ්ජාචරණ සම්පන්නෝ කියලා අර ඒ ගුණයන් එක්ක බුදුරජාණන් වහන්සේ වන්දනා කරනවා. හරි. ආයෙ තමයි මේ සරණාගමනේ වෙච්ච විදිහ. අපි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ කියනකොට එව්වා මතක් වෙනවාද? ඒ වගේ තද බල හැඟීමකින්ද මේක කියන්නේ නේද? බොහෝ දෙනෙක් එහෙම කියනවා, වැඩි දෙනෙක් ඒ වගේම බොහෝ දෙනෙකුට එහෙම එකක් නැහැ. මේක මන්තරේ වගේ ඉතිපිසෝ භගවාරහන් සම්මා සම්බුද්ධ සමහර කට කියන්නේ ඉතිබිසෝ ඉතිබිසෝ භගවා නේද? ඉතින් තේරුමක් තියා වචනයක්වත් හරියට කියවෙන්නේ කියවන්නේ නැහැ. එහෙම කියනගන්න උවමනාවකුත් නැති තත්ත්වයක් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ සරණාගමනයක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒ ගැන හොයලා බලලා නැති හින්දා. දැන් බලන්න ඒ බලන්න පුරුෂ ධම්ම සාරතී කියනකොට ඔය වගේ මතක් වෙන්න ඕනේ. මේ බුදුරජාණන් වහන්සේ දැන් කසිබාරද්ද බ්‍රාහ්මණයා මෙල්ල කරපු හැටි නේද? ආලවක දමනය කරපු හැටි මතක් වෙන්න ඕනේ. ඊළඟට තව මොනවද? අඟුලිමාල නේද? අඟුලිමාල ඒත් එහෙමයි. එතනත් මොකද උනේ නේද? මෙයා නිවන් දකින්න තරම් පාරමිතා ශක්තියක් තියෙන බුද්ධියක් තියෙන, පාරමිතා ශක්තිය කියන්නේ එයා පුහුණු කරපු නේද කෙනෙක් වෙලත් කෙලෙස් වල තියෙන තදගතිය බලන්න, කෙලෙස් මේවා යට කරන හැටි. දාරුචිරිය තෙරුන් වහන්සේටත් එහෙමයි, කෙලෙස් යට කරගෙන ගිය හැටි. මේ අන්තිමට බුදුරජාණන් වහන්සේ කරුණා සමාපත්තියට සම්බැඳිලා බලනකොට මෙහෙම එකක් වෙනවා. දැන් නිවන් දකින්න පුළුවන්කම තියෙන කෙනෙක් ආයසරයක් අපායට වැටෙන්න යන්නේ, එක්කෙනෙක් මේ වගේ බේර ගන්න බැරි වුණා, අජාසත් රජුරුවන්ගේ බේරන්න බැරි වුණා. මේ බුදුරජාණන් වහන්සේගේ නෙත ගැටුන්නේ නැහැ අජාසත් රජුරුවන්ව. පස්සේ සාමාන්‍ය ඵල සූත්‍රය දේශනා කරන වෙලාවේ මේක කියනවා. අජාසත් රජුරු ගියාට පස්සේ මේ රජතුමා පීතෘ ඝාතනය කරේ නැත්තම් මේ වෙලාවේ මේ සාමාන්‍ය ඵල සූත්‍රයත් එක්ක සෝවන්න වෙන්න තිබ්බා කියලා. ඉතින් ඒ වගේ අඟුලිමාල අම්මා පස්සේ පන්නනවා කඩුවක් අරගෙන බුදුහාමුදුරු දකින්නවා මැදට වැඩම කරලා මැදින් වඩිනවා. මෙයා කඩුවක් අරන් දැන් අම්මා මරන්නේ බුදුහාමුදුරු මරන්න පන්නනවා පිටිපස්සෙන් කිට්ටු කරන්න බෑ. මෙයා වේගෙන් දුවන දාඩිය දාගෙන දුවන බුදුරජාණන් වහන්සේ සාන්තව යනවා. හැබැයි කිට්ටු කරන්න බෑ, පුදුම වැඩේ කියන්නේ. ඊට පස්සේ කෑ ගහනවා නවතිනු කියලා. එම කෑ ගහනකොට බුදුරජාණන් වහන්සේ අනිත් පැත්ත හැරලා දේශනා කරන්නේ මම නැවතිලා ඉන්නේ, ඔහේ නවතිනවා කියලා නේද? එතකොට මොකක්ද මේකේ තේරුම? කොහොමද මේකෙන් පහදින්නේ? මේකත් එක්ක පහදින්නේ කොහොමද? එහෙනම් දුවන ගමන් නවතිනවා කියනවා. මෙතන තියෙන්නේ මේ නාම කොටසක් රූප කොටසක් විතර නෙවෙයි, දුවන්නේ නම් රූප කොටස නේද? එහෙනම් සිතේ නැවතීමක්, දැන් අපේ සිත්වල නැවතීමක් නැහැ. එකක් පිටිපස්සේ අපිට උදේ එකයි, හැන්දෑව එකයි, ඊළඟ දවසට තව එකයි, ඊළඟ දවසට තව එකයි, තව මේක ඉවරක් නැතුව දුවන එකේ කර්මණු කෙරේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම නැවතිලා ඉන්නේ කියලා. ඉතින් මේක තේරුම් ගත්ත අඟුලිමාල තරුණයා ධර්මය අවබෝධ කරගෙන එතන ඉඳලා ඒ එහෙම වෙනකොට අන්න එක එක පුරුෂයන්ව දමනය කරපු ආකාර නේද? කිඹුල්වත් නුවරට වැඩම කරනවා. කිඹුල්වත් නුවරට ඉස්සෙල්ලාම වැඩම කරපු වෙලාවේ දැන් සුද්ධෝදන රජුරෝ නේද රාජභෝජන හදාගෙන තියාගෙන ඉන්නේ. හැබැයි අන්තිමට බලනකොට වඩිනකම් බලාගෙනට අන්න ආරංචින අන්න අර ගෙවල් ගානේ පාත්‍රෙත් අරගෙන සංඝයා වහන්සේ මහා සංඝරත්නය වැඩ පිරිවරාගෙන සවනක් ගන්න බුදුරැස් විහිදවාගෙන මේ පින්ඩ පාතේ වඩිනවාය කියලා. දැන් එහෙම කියනකොට මතක් වෙනවද නැද්ද? අන්න මට යම් කිසි චිත්‍රයක් හැදෙනවා නේද? දැන් පුරුෂ ධම්ම සාරතී කියනකොට මට ඒ වගේ තැන් තැන්වලදී මේ බුදුරජාණන් වහන්සේ ඒ පුරුෂයන්ව දමනය කරපු ආකාරය පිළිබඳ එකතු වෙච්ච හැඟීමක් එන්න ඕනේ. හරිද? එකතු වෙච්ච හැඟීමක් එන්න ඕනේ. අන්න එහෙම තමයි ගාථාවත් එක්ක අපිට මේ බුද්ධ චරිතයෙන් ඒ ගාථාවේ තියෙන බුදු ගුණ පිළිඹු වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ තමන් දන්න විදිහට බුද්ධ චරිතය මෙනෙහි කරන්න ඕනේ. දුෂ්කර ක්‍රියාව මෙනෙහි කරන්න ඕනේ. එතකොට අපිට ලොකු හැඟීමක් එනවා. දුෂ්කර ක්‍රියාව විතරක් නෙවෙයි නේද? ඒ බෝධිසත්ව චරිතය ගැන මෙනෙහි කරන්න විශේෂයෙන් දුෂ්කර ක්‍රියාව තමන්ට දැනුණා වාගේ මෙනෙහි කරන්න ඕනේ. අත් කොච්චරක දෙන්න ඇද්ද, කකුල් කොච්චරක දෙන්න ඇද්ද, එක තැනක සඳහන් කරනවා හුස්ම නැවැත්තුවා කියලා. හරිද? හුස්ම නැවැත්තපුවාම මොකද උනේ? කන් වලින් හුලම් පිට වුණා කියලා. ඒ වේදනාව ලෝකයේ කිසිම සතෙකුට, කිසිම මිනිස්සෙකුට, කිසිම බ්‍රහ්මයෙකුට, කිසිම දෙවියෙකුට විඳින්න බැරි දුකක් විඳා කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා බෝධිසත්වවදීදී. මේ අන්තිම ටික මේ සාරාංශික කල්පලක්ෂයක් තිස්සේ පෙරම්දම් පුරලා ඇවිල්ලා අන්තිමට විඳින දුක මේ ඔක්කොම කවුරු වෙනවෙන්ද? මං කියලාම හිතන්න ඕනේ. හරිද? මේකේ කොටස්කාරයෙක් මම. හරි. එහෙනම් ඒ විදිහට කිඹුල්වත් නුවරදී සිද්ධ වෙන දේ ගැන හිතනවා, සෝපාක ගැන, සුනීත ගැන නේද? වැරහැලි අඳගත්ත මිනිස්සෙක් දැක්කහම එයා ඇවිල්ලා ඒ වගේ කෙනෙක් අපේ ඇඟේ හැප්පුණොත් අපිට මොන වගේ අදහසක් එයිද නේද? කුණු කසල එකතු කරන කෙනෙක් ඇඟේ හැප්පුණොත් ගෞරවයක් එනවද හිතේ? අපි ඇඟේ හැප්පුණොත් වැරදීමකින් අපි සෝරි කියනවා දඩුව ගන්න නේද? ඒ මිනිස්සයාගේ වැරද්දක් නැතුව අපි හැප්පුණොත් අපි කියයි වගේ මේ. නමුත් සුනීත දැක්ක බුදුරජාණන් වහන්සේ නේද ආදරයෙන් සුනීත කියලා කතා කරනකොට සුනීත බහිනවා කානුවකට නේද? එතකොට කානුවකට බැහැලා මේ වගේ කෙනෙක් මට කතා කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ ඒක මතක් කරනකොට ඒ කානුවට බහින සුනීත කියනකොට මතක් වෙන්න ඕනේ. කසි බාරද්වාජ කියනකොට මතක් වෙන්න ඕනේ. දම්සක් පැවැත්වන සූත්‍රය කියනකොට මතක් වෙන්න ඕනේ නේද? දැන් කසි බාර අපේ සාමාන්‍ය පිරිත් පොතේ ඔය රෑලි වෙනකම් කියන පිරිත්වල ඔය කසි බාරද්ද බ්‍රාහ්මණයට අදාළ ඒවා කියවෙනවා නේද? අවපිත්වාච නේද? කසාමිච වපාමිච වපිත්වාස කපිත්වාස කී කිය නේද? චිට්ටායති චිටි චිටායති කියලා හැම කියවෙනවා. නෝවා කියෙද්දි මතක් වෙනවා දන්නේ ඒ සිද්ධිය. සද්දා බීජන් තප්පෝ වුට්ටි මේ විදිහට කියනකොට මතක් වෙනවා දන්නේ. අන්න එහෙම මතක් වෙන ගානට හැදෙන්න ඕනේ. එතකොට තමයි අපිට ඒ ධර්මය මොකද්ද කියලා තේරෙන්නේ. හරි. එතකොට මේ විදිහට අපි බුදුරජාණන් වහන්සේ ගැන ලොකු අදහසක් එන විදිහට මෙනෙහි කරන මේකේ ප්‍රබලම ටිකක් තියෙනවා තව. ඒ තමයි මහා පරිනිර්වාණය ආසන්න කාලය වෙනකොට මොකද වෙන්නේ? ආනන්දහාමුදුරන්ට ආරාධනා කරන්න බැරි වෙලා අවසානයේදී අන්තිමට අර චුන්දසූකරගේ සූකර මද්දව වළඳනවා. ඊට පස්සේ ලෝහිත පක්කන්තිකා කියන ලේ අතිසාරය කියන රෝගය හැදෙනවා. ඊට මාස 3කට ඉස්සෙල්ලා ඒ ආයු සංකාරය අතහැරියට පස්සේ දිරච්ච කරත්තයක් වගේ මේ ශරීරය කියලා, එතකොට වයසයි අවුරුදු 80ක එහෙම කියලා, එතන ඉඳලා සියලුම ඊට කලින් වැඩම කරපු විශාලා මහනුවරට, රජගහ නුවරට, භෝග නගරයට, අනාධිකා ග්‍රාමයට මේ වගේ හැම තැනකටම නැවත වාරයක් වැඩම කරලා ඉති සීලං ඉති සමාධි ඉති ප්‍රඥා කියන විදිහට සීලය මේකයි, සමාධිය මේකයි, ප්‍රඥාව මේකයි කියලා නැවත වාරයක් බණ කියන හැම තැනම කියපු දේශනාවක්. ඊට පස්සේ තමයි අන්තිමට ඔය සූකර මද්ද වැඳුනට පස්සේ මල්ලව රජ දරුවන්ගේ සල් වයනට යන අතරමඟ තමයි කකුත්තා නදිය කියලා තියෙන්නේ. මේ ආසන්නයේදී බුදුරජාණන් වහන්සේට කලන්තේ හැදෙනවා. කලන්තේ හැදිලා දෙපට සිවුර හිතර තියලා සැතපෙනවා. ආනන්ද හාමුදුරන්ට කියලා වතුර ගෙන්න ගන්නවා. ඊළඟට කකුත්තා නදියෙන් පැම්පහසු වෙලා අර මේ අන්තිමට මල්ල රජදරුවන්ගේ කුසිනාරා සල්නුවර සල්ගස් දෙකක් අතර පිරිනිවන් මංචකයේ හදලා, ඒ පිරිනිවන් මංචකයේ ඉඳලත් අවශ්‍ය කරන බොහෝ කරුණු දේශනා කරනවා නේද? සුභද්‍ර කියන පරිබ්‍රාජකයා ආපුහම ආනන්ද හාමුදුරුවෝ එන්න දෙන්නේ නැතු ඉන්නවා බුදුහාමුදුරන්ට වෙහෙසයි කියලා. නෑ, ආය කල්ප ගානකින් බුදු කෙනෙක් පහළ වෙන්නේ නෑ, ඒක හින්දා එන්න දෙන්න කියලා එයාගේ ප්‍රශ්න විසඳනවා. ඊළඟට ආනන්ද හාමුදුරන්ට උපදෙස් දෙනවා. අන්තිමටම අන්තිම බුද්ධ වචනේ විදිහට මොකක්ද? අහන්ද දානි භික්කවේ ආමන්තයාමිව වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදේත කියලා නේද? අප්‍රමාදීව කුසල් වර්ධනය කරන්න. දැන් මේ අපි කරන්නේ කුසලය වර්ධනය කිරීම. ප්‍රමාද වෙන්නේ නැතුව කුසල් වර්ධනය කරගන්න කියලා බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනේ අපි තදින් මතක තියාගන්න එක බොහොම ආදරෙන් කරන දෙයක්. ඇයි අපිත් එහෙමයි? අපි දැන් ඉඳලා ඇස්ති වෙනකොට නේද ඔක්කොම ටික ලෑස්ති කරලා, ළමයින්ට ඕන ඔක්කොම ලෑස්ති කරලා, බඩු ලෑස්ති කරලා, සමහරට ෆ්‍රිජ් වලට උයලා දාලා ඔක්කොම කරලා අන්තිමට ඔක්කොම හදලා අන්තිමට ඉඳලා ඇස්ති වෙනකොට මොකද්ද කියන්නේ? පරිස්සමෙන් ඉන්න ඕනේ කියලා ඔක්කොම ටික කැටි කරලා කියන එකක්. ඒ වගේ මුළු ශාසනයෙම කරපු ඔක්කොම ටික කැටි කරලා බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ අප්‍රමාදීව කුසල් රැස් කරන්න කියලා තමයි ඒ බුදු නෙත පියාගන්නේ. ඒ වචනේ තමයි අන්තිම වචනේ. ඉතින් ඒක අපිට දැනෙන්න ඕනේ හැම වෙලේම, අප්‍රමාදීව කුසල් රැස් කරන්න කියලා. මට මාව නිවන් දක්වන්න වැඩි මාව නිවන් දක්වන්න උවමනාව තිබ්බා බුදුරජාණන් වහන්සේට. එක තැනකදී සඳහන් කරනවා මට මතක හැටියට චන්න තෙරුන් වහන්සේ අරමුණු කරගෙන චන්න කුසලයේ වඩන්න කුසලයේ වඩන්න කුසලයේ වඩන්න මං කුසලයේ වඩන්න කියනවා. ඇයි මං කුසලයේ වඩන්න කියන්නේ? ඒක කරන්න පුළුවන් දෙයක් ඉඳ බැරි නම් මම කියන්නේ නැහැ කියලා. බැරි නම් මම කියන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ බොහෝම සංවේදීව අපේ හිතට අවශ්‍ය කරන සියලු දේ දේශනා කරලා තමයි පිරිනිවන් පාන්නේ. හරිද? ඒක කොච්චර දෙයක්ද කියනවනම් මාර්යා ඇවිල්ලා ආයාචනා කරපුවාම මුලදිම සත් සතිය ගත කරන වෙලාවෙ මාර්යා ඇවිල්ලා ආයාචනා කරන ඒ වෙලාවේ මොකද්ද කියන්නේ? පාවෙටු මාර්ය මගේ ශාසනයේ පිරිස ව්‍යක්ත විනීත විසරද බහුශෘත ධර්මදර ධර්මයන්හි පිහිටි අනුධර්මයන්හි පිහිටි ගුරුවරයාගෙන් අසහගද්දී කියන දේශනා කරන විභජනය කරන පරමත ධර්මයෙන් විසඳාලන ප්‍රාතිහාරයක් කොට ධර්ම දේශනා කරන පිරිසක් බිහි වෙනතුරු මම පිරිනවම් පාන්නේ නැහැ කියලා. ඒ තමයි ශාසනයේ පිහිටවනතුරු පිරිනවම් පාන්නේ නැහැ කියන අදිෂ්ඨානය බුදුරජාණන් වහන්සේ ළඟ තිබ්බේ. ඉතින් මේ වගේ අපි මේ අතීතය හොඳට ඔන්න ඔය විදිහට දැනගන්න ඕන. දැනගන්නකොට ඔවා කියනකොට මොකද වෙන්නේ මගේ මනසේ? නේද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලපරාසයක් තියෙනවා අතීතයේ. හරිද? ඒ කාලපරාසය තුල මට පොඩ්ඩක් අතීතයට ගිහිල්ලා ඒක මනස්කල්පිත දෙයක් තමයි. ඒක ප්‍රශ්නයක් නෑ. අහගෙන තියෙන විස්තර අනුව නේද අපිට මනසේ උපදින කල්පනාවල් බොහෝමයක් තියෙනවා. නේද? ඒ වගේ මගේ ජීවිතේ කොටසක් තියෙන්න ඕනේ මම බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලෙට යන්න පුළුවන්. ඒක කොච්චර චමත්කාරජනක කොච්චර නිකෙලස් නේද? අජාසත් රජුරෝ එක සැරයක් හැන්දෑව ගහනවා තමන්ගේ බ්‍රාහ්මණයන්ගෙන්. ඔය හැම තැනටම යනවනේ අජාසත් රජුරෝ මේ ඔය සත් ශාස්ත්‍රවරු ළඟටම යනවා. ඉතින් එහෙම හිටියම මේ සැරේ යන්නේ කොහෙද කියනකොට දැන් ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලා එතෙන්ට මගධ අමාත්‍යවරයා එක්කන් එනකොට සද්ද නෑ. මේක ඇස්සේ මොකක්වත් බය වෙනවා. පාවා දෙන්න එක්කන් යන්නේ කියලා 1000ක් විතර එක්ක එන්නේ. ඒනට බය වෙනවා. අන්තිමට අහන මාව කාට හරි පාවා දෙන්න නේද හදන්නේ කියලා. ඊට පස්සේ නෑ. අන්තිමට කූටාගාර ශාලාවට යනකොට එතන 2000 ගානක් ඉන්න භික්ෂුන් වහන්සේලා. අන්තපුරේ 500ක් එක්කන් ඉන්නේ. මෙහෙම ඉන්නවා මිසක්කා එක භික්ෂුන් වහන්සේ නමක් මේසා විශාල පිරිසක් ආවා සද්ද නෑ. ඉතින් ඒක දැක්කම අජාසත් රජුරන්ට හිතෙනවා අර මගේ මේ පුත්‍රයා මෙහෙම වුණා නම් මොකද වෙන්නේ කියලා. එතනින් තමයි බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය පාළ සූත්‍රය දේශනා කරන්න ආරම්භ කරන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි කතාව පටන් ගන්න අජාසත් රජුතේ. හිත තියෙන තැනට හිත ගියා නේද? කැමති තැනට හිත ගියා නේද කියලා. උදායි බද්ද කියන කුමාරයා. ඒ කුමාරයා අන්තිමට අජාසත් රජුවන්ව මරනවා. හරිද? ඊට පස්සේ ඒ කුමාරයාගේ පුතා එයා මරනවා. ඒ වගේ පරම්පරා හතක් පීතෘඝාතක පරම්පරාවක් හැදෙනවා. හරිද? ඒ කාලේ මේ බුදුහාමුදුරු ජීවමාන ඉන්න කාලේ පීතෘඝාතක රජ පරම්පරාවක් හැදෙනවා. අන්තිමට සඳහන් වෙන්නේ මිනිස්සු ඒ රජ පරම්පරාව විනාශ කරා කියලා ආය හැදෙන්න දෙන්නේ නැතුව. ඉතින් ඒ වගේ මේ අජාසත් රජුරන්ට බණ කියපු වෙලාවේ එතන තිබ්බ ඒ සාන්ත ස්වභාවය ඒවා ඉතින් අපිට කියනකොට මතකයට එන්න ඕන හොඳට. විශේෂයෙන් දුෂ්කර ක්‍රියාව අර විශේෂයෙන් පරිනිර්වාණ මංචකය අවස්ථාවේ සිද්ධ වෙච්ච දේවල්. අන්තිමට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහ නේද ඒ වෙලාවේ ඒ වැළපිච්ච හැටි මිනිස්සු ඒ සඳහන් කරන්නේ මේ පෘථග්ජන වික්තුන් වහන්සේලා. ඒ කියන්නේ මාර්ගඵල නොලබපු වික්තුන් වහන්සේලාට දැන් අපිට කෙනෙක් ආදරේ වැඩි නම් එන්න එන්න කරුණාව වැඩි නම් මෛත්‍රිය වැඩි නම් නැති වුණාම දුක් ඇති වෙනවා වැඩි. ඒ වගේම මේ යම් එතකොට බුදුරජාණන් වහන්සේ නමක් ආශ්‍රය කරපු අර පුතිගත තිස්ස හාමුදුරන්ට මේ විශ්ව ශක්තිය යොදවලා ගෙඩි අඩු කරේ නැහැනේ නේද? බුදුරජාණන් වහන්සේ කොහොමද ඒවා කරේ? ගිහිල්ලා සත්කාර කළා බෙලි ගෙඩි වගේ තිබ්බ ගෙඩි නේද? ඒවා හෝදලා බුදු කෙනෙක්ගේ සත්කාරය කරනකොට මොන තරම්නම් නේද? අරදි කෑලි වලින් වතුර අරන් මෙරික මෙරික ඒවා අයින් කළා කොච්චර චමත්කාර ජනක ස්වභාවයක් එතන තියෙන්නේ ඇද්ද කියලා නේද? වසර පරම්පරා 25කට ඉස්සෙල්ලා මේ වැඩිට ගුණේ මගේ ඇස් දෙකට හෙන ගහලා තිබ්බද අපේ මේවා බලා ගන්න මට බැරි වුණේ කියලා හිතන්න ඕනේ නේද? වෙන මොකක්වත් වෙලා නෙමෙයි තිබ්බේ. මොකද පාරමිතා ශක්තිය මදි වුණා. ඒ සඳහා මට පින් මදි. වෙන මොනවත් නෙමෙයි, පින් මදි වුණා. නැත්තම් මේ ළඟ ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ගැන ඒ ජීවමාන අවදිය ගැන ජීවමාන බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිද්ධ වෙච්ච දේවල් පිළිබඳ යම්කිසි චිත්‍රයක් ඒ කාලයට සමවැදෙනවා වගේ මට ඒ කාලයට යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරි. ඒවට තමයි මේ ජීවමාන සාධක තියෙන්නේ. ජයසිරිමා බෝධින් වහන්සේ ළඟට ගියාම ඒ තද්ද බල හැඟීමක් බුද්ධ ගයාවට ගියාම තද්ද බල හැඟීමක් ඇති වෙන්න ඕනේ ජීවමාන සාධක දැකලා. හරි. ඉතින් ඒ විදිහට තමයි අපි ඔය බුදුහාමුදුරුවෝ ගැන මෙනෙහි කරවුවට පස්සේ ඔහොම ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ ආදි වශයෙන් අපි කියද්දි ගාථාව අපිට දැනෙන්න ඕනේ ඒ හැම දෙයකටම අදාළව තේරුමත් එක්ක අර ඔක්කොම කැටි වෙච්ච මේ මොකක්වත් නැත්තම් එක දිගට බුදුරජාණන් වහන්සේ ගැන ගුණයනුත් එක්ක තද බල හැඟීමක් ඇති වෙන්න ඕනේ. හරිද? ඒ හැඟීම හදාගන්නු නැත්තම් ඉතිපිසෝ ගාථාව ලොකු කාලයක් වාර ගාණක් කිව්වා කියලා ඒ තරම්ම ප්‍රතිඵලයක් ඒකත් එක්ක ලොකු ෆීලිං එකක් ලොකු හැඟීමක් එන්න ඕනේ අපිට බුදුරජාණන් වහන්සේ ගැන ওই ගාථා ධර්මයන් කියද්දි මම අහලා තියෙනවා එක පොතක මම දැක්කා තියෙනවා ඉස්සර කාලේ භික්ෂුන් වහන්සේලා ගාථා භාවිතා කරේ නැහැ කියලා වන්දනාවට. හරිද? හැඟීමෙන් වන්ද කියලා. ඒක තමයි චේතනාවෙන් වන්දනා කරන්නේ. හැබැයි පසු කාලීනව මේ චේතනාව ඇති කරගන්න පහසු වෙන්න ගාථා හදාගත්තා කියලා. හරිද? එතකොට මොකද වෙන්නේ? උනේ අන්තිමට චේතනාව හදාගන්න පහසු වෙන්න ගාතාව හදාගත්තා අන්තිමට. ගාතාව තියෙනවා චේතනාව නැහැ. නේද? එහෙනම් ඔන්න ඔය වගේ මේක ඔය වගේ බුදුහාමුදුරුවෝ ගැන නිබන්ධව මෙනෙහි කරන්න ඕනේ. හරි. එතකොට මෙතනත් එක හැඟීමකට එනවා අපිට. එහෙම ගත්තහම බුදුරජාණන් වහන්සේ ගැන ලොකු ශ්‍රද්ධා සම්පන්න හැඟීමක් එනවා. ඒ හැඟීම ආවට පස්සේ අපි කරන්නේ එක් බුදු බණ පදයක් ගන්නවා. හරිද? මොකක් හරි එකක් එක බුදු බණ පදයක් අරගන්නවා. අපි සාමාන්‍යයෙන් වඩා පහසුවක් වෙන්න අරහං කියන බුදුගුණය ගන්නවා. අරහං කියන බුදුගුණය අරගෙන අරහං කියන බුදුගුණයේ එක තේරුමක් තමයි සියලු කෙලෙසුන් දුරුනා සියලු කෙලෙසුන් නැසූසේක කියන එක තමයි එක බුදුගුණයක්. ඒ අරහං කියන එක තේරුමක්. එතකොට සියලුම දැන් මගේ ටාගට් එක මගේ අරමුණක් තියෙන මට කරගන්න බැරුව අසරණ වෙලා ඉන්නවා සියලු කෙලෙස් අයින් කරගන්න. එතකොට මට මේක අයින් කරගන්න බැරුව ඉන්නවා බුදුරජාණන් වහන්සේ සියලුම කෙලෙස්ුන්ගෙන් දුරු වුණා කියන අදහසෙන් අර ලොකු මෙනෙහි කිරීම කරලා හොඳ හැඟීමක් බුදුරජාණන් වහන්සේ ගැන ආවට පස්සේ සියලු කෙලෙස්ුන්ගෙන් දුරු වුණා කියලා එක ගුණයකට මගේ හිත යවනවා. එතකොට අරහං ඔක්කොම අයින් කරා නේද? සියලුම කෙලෙසුන්ගෙන් දුරුනා කියන හැඟීම තියාගෙන අරහං කියන වචනේ කියන දිගටම අරහං කියලා ඒකත් එක්ක මට ලොකු හැඟීමක් තියෙන එකක් බුදුහාඳුරුම මතක් වෙනවා නිතර කෙලෙස් අයින් කරා කියලා. ඒකත් එක්ක හුඟාක් වෙලාට ඒකෙම අපි ඉන්නකොට ඔය විදිහට හොඳට බුදුගුණ මෙනෙහි කරලා අරහං කියලා ඉන්නකොට මොකද වෙන්නේ? එක්කෝ මේ වචනේ වේගෙන් එනවා කටින් කියන්න බැරි තරම් හිතෙන් කියන්න බැරි තරම් වේගෙන් අරහං කියලා එනවා. හරිද? එහෙම නැත්තම් මොකද වෙන්නේ? අරහං කියලා මේක අඩුවෙලා බොහොම සාන්ත ස්වරයකට ඇවිල්ලා හිත එකඟ වෙනවා. ඔයගේ වේගෙන් හිත එකඟ වෙන ස්වභාවයක් මේකෙත් තියෙනවා. මේකත් එක්ක ඇති වෙන්නේ ප්‍රබල බුදුරජාණන් වහන්සේ ගැන හැඟීමක්. මේ හිත එකඟ වෙනවා කියන තර අර අනාත්මයේ හිත එකඟ වුණොත් ඒ හැඟීම ප්‍රබලයි. බුදු ගුණවල හිත එකඟ වුණොත් ඒ හැඟීම ඊටාම් ප්‍රබලයි. දැන් බලන්න දැන් ඔය වගේ අධික දුෂ්කර ක්‍රියා කාලයක් ගත කරලා තව ඊළඟට පෙරුම්දම් පුරලා ඊළඟට බුදු වුණාට පස්සේ මහා දුකක් විඳලා පැය දෙකයි සතපුනේ කියලා සඳහන් කරලා තියෙන්නේ නේද? ඒ වගේ අන් අය වෙනුවෙන් මං වෙනුවෙන් මෙච්චර විශාල සේවයක් කරලා මේ වගේ ශාසනයක් හදලා මට උරුම වෙලා තියෙන වෙලාවේ මට ඒ ගැන කෘතගුණ පූර්වක හැඟීමක් බුදුරජාණන් වහන්සේ ගැන තියෙනවා නම් මිනිස්සුන්ට පේන්න මිනිස්සු ඉන්න තැනක මම ප්‍රාණඝාතයක් හෝ බෞද්ධයෙක් විදියට හොරකමක් හෝ කාමයේ වර්ධව හැසිරීමක් හෝ බොරු කීමක් හෝ කරන්න මගේ හිත නැමෙයිද? අන්න බලන්න බුදු කෙනෙක් ඒ තුළ බෝධිසත්වයන් වහන්සේ තුළ තිබ්බ ඒ වීර්ය, ඒ තිබ්බ අධිෂ්ඨානය, ඒ තිබ්බ ප්‍රඥාව, ඒ පහළ කරගත්ත ඥානය, ඒ එක පුද්ගලයෙක් සාරාසංකය කල්පලක්ෂයක් තිස්සේ පෙරමුදම් පුරලා ඒ කරපු වික්‍රමය අදටත් මට නේද ශක්තියක් වෙනවද නැද්ද? ධර්මයක් විදිහට ඒකේනවා. ඒකයි කියන්නේ බුද්ධානුස්සතිය ධර්මයක් කියලා. ඇයි? අනාගතේ පාපයන්ගෙන් වළක්වන්න, සසර දුක් නැතිකරන්න ඔය හැඟීම අනිවාර්යෙන්ම ඕනද නැද්ද? ඇයි? ශ්‍රද්ධා බීජං. ශ්‍රද්ධාවේ බීජ වපුරන්න ඕන කරන පළවෙනි බීජය. නේද? එහෙනම් මේ හැඟීම අනිවාර්යෙන්ම ඕන වෙනවා. ඒකයි බුද්ධානුස්සතිය වැඩි යුත්තේ. අපි දන්නවා හැඟීමක් ප්‍රබල වෙන්නේ ඒ පිළිබඳ මෙනෙහි කරන්න තමයි හැඟීමක් ප්‍රබල වෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ ගැන වටේට ඔය වගේ ගොඩාක් දේවල් අපි මෙනෙහි කරන්නේ. මෙනෙහි කරන මොකද වෙන්නේ? ඔක්කොම හේතු වෙලා එකතු වෙලා එක ශ්‍රද්ධාව කියන එක හැඟීමක් උපදිනවා. ඒ හැඟීම නැවත නැවත උපදවාගෙන වාසය කිරීමෙන් අපේ හිත ප්‍රබල වශයෙන් ආරක්ෂා වෙනවා. හැම දෙයකින්ම, හැම පාපයකින්ම ගැලවෙන්න විතර නෙවෙයි, වීරිය වැඩෙනවා. විශේෂයෙන් දුෂ්කර ක්‍රියා මතක් වෙද්දී සහ පරිනිර්වාණය අවස්ථාවේ කටයුතු මතක් වෙද්දී ඕනම වීරයක් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ওই අවස්ථා දෙක බොහොම සංවේදී අවස්ථා දෙකක්. මොකද මට වීරිය උපදවා ගන්න මගේ මේ පොඩි දේවල් වලට මට මේ ගැටලුවක් තියෙන පොඩි දේවල් වලට මට දරා ගන්න බැරිකම් තියෙනවා නේද? ඉතින් ඒකින්ද මේ ඒ වීරිය උපදවා ගන්න ලොකු හේතුවක් වෙනවා. මේ විදිහට බුදුහාමුදුරුවෝ ගැන අපිට දරා ගන්න ලොකු හයියක් එනවා. හරි. ওই ටික තමයි බුද්ධානුස්සතිය. ඒතර අරහං කියලා මෙනෙහි කරන්න. ඒ ටික මෙනෙහි කරලා ඉවරුනාට පස්සේ මට තව පොඩි කාරණාවක් තියෙනවා. ඔක ගැන කියලා දෙන්න. එතකොට බුද්ධානුස්සතිය ප්‍රමාණවත් ওই ටික තමයි බුදුහාමුදුරුවෝ ගැන කියන්න තියෙන්නේ. ඒ කියන්නේ තව ගොඩ කියන්න තියෙන නෙවෙයි. බුද්ධානුස්සතිය ගැන කෙටියෙන් ඒකට විශේෂ ක්‍රමයක් නැහැ. මොකද ඉවර කරන්න බැරි තරම් මෙනෙහි කරන්න දේවල් තියෙන හින්දා Tamanට ආවේනික අපි දන්න දේ ටික මම ඔය කිව්වේ ඒවාම ඕනේ නැහැ. දැන් ඉන්දෝ කසි බාර අද්දවාජ බ්‍රාහ්මණය ගැන කිව්වා ඒ ටික ඕනේ නැහැ කිම් උල්වත් නුර ගැන, එහෙම නෙවෙයි. මං අතීතයේ ඉඳන් මොන හරි දන්න ටිකක් තියෙනවනේ. අන්න ඒ දන්න ඒවා ටික අරගෙන මං කීවත් ඒවත් එකතු කරගෙන හොඳව මෙනෙහි කිරීම කරන්න. මේකෙදි අපි පොඩි වැඩක් කරන්න ඕනේ. පොඩ්ඩක් ඕනනම් එළියට පහළට ගිහිල්ලා ආවිල්ලා Taman සක්මණෙන් පැත්තකින් තියලා එක තැනක හෙල්ලෙන්නේ නැතුව මේක කරනවා කියලා පැයක් ඉඳ ගන්න ඕනේ. හරිද? ඒකට පහසු ඉරියව්වක් ගන්න ඕන නම් පුටුවක් උඩ හරි කමන්නේ. මම හෙල්ලෙන්නේවත් නැතුව මේක කරනවා. ඒකෙන්ද ඔය කකුල් රිදෙන ඉරියව්ව අයින් කරලා ඉරියව්වක ඉඳගෙන ඔය ටික මෙනෙහි කිරීම කරන්න මට මේක පුරුදු කරන්න යෝන කරන්නේ. හෙල්ලෙන්නේවත් නැතුව මම මේක කරනවා කියලා කරන්න දරන්න අමාරු වෙනකොට පොඩ්ඩක් මේ බඩ පොත්ත පිටකොන්දට ඇල්ලලා තිබ්බ එක සිහි කරන්ඩ. ඒක අපේ ජීවිතේට නිබන්ධව එකතු වෙන්න ඕනේ. නේද? මගේ මේ පිටකොන්දේ ඉඳන් මේ දක්වා මේ තියෙන්නේ එකතු කරගත්ත කෙලෙස් කොට වගේ හරියට නිකන්. නේද? මේක සෑහෙන ඝනකමක් තියෙනවා. නේද? එතකොට මේක බහැලා ගිහිල්ලා නේද බඩ පොත්ත පිටකොන්දට ඇලෙනකම් මම නිකන් උදාහරණයක් කිව්වේ. පිටකොන්දට ඇලෙනකම් මේ කරපු වීරය ඒක කොච්චර අපහසු වෙනද කෙරෙන්න ඇති මට මේ ටික දරා ගන්න පුළුවන් වෙන්න ඕන. මම ළමයින්ගේ මට බොහෝ අපහසුකම් තියදී ළමයින්ගේ රෙදි ටික හොදන්නුනොත් දරලා නැද්ද? නිදි මරලා නැද්ද? ළමයි වෙනුවෙන් කොච්චර දරලා තියෙනවද? ලෞකිකත්වය වෙනුවෙන් ගෙවල් හදන්න කොච්චර දරුවද? රැකියා කරන්න කොච්චර දරුවද? ඉතින් එහෙමනම් කොන්දට චුට්ටක් රිදෙනකොට එක කෙලින් ඉන්න මට බැරිකම නෑ කියලා පැයක් අදිෂ්ඨාන කරලා ඉන්න බලන්න. මේ පුළුවන් තරම් ඉන්න බලන්න. පැයක්වත් අඩුම ගන්න ඉන්න ඕනේ එක දිගට. හරිද? ඒකින්ද ඇවිදලා සක්මන් කරලා ඇවිල්ලා වතුර බීලා ඇවිල්ලා, හරිද, වතුර ටිකක්වත් බොන්නේ නැතුව මොකක්වත් නැතුව අකණ්ඩව පැයක් එක දිගට භාවනාවක් යෙදෙන්න ඕන. වටපිට බලන්නේ නැතුව, හෙල්ලෙන්නේවත් නැතුව සුදුසු තැනක් තෝරගෙන දැඩි අධිෂ්ඨානයක් අරගෙන මේක ගොඩක් කරලා බලන්න. අවසාන විනාඩි 15ක් අඩුම ගානේ අරහං කියන තැනට එන්න බලන්න. බෝධිසත්ව ගුණ ටිකක් මෙනෙහි කරනවා, දුෂ්කර ක්‍රියාව මෙනෙහි කරනවා. ඊට බුදුරජාණන් වහන්සේ ගැන තමන් දන්නේ ඒවා, ඔය පරිනිර්වාණය ආසන්න කාලයේ මං කිව්ව බොහෝ දේවල් හරි, තව දේවල් එකතු කරගෙන හොඳට මෙනෙහි කරලා හොඳ හැඟීමක් ඇති වුණාට පස්සේ අරහං කියලා හොඳට ඒ හැඟීමම ගන්න උත්සාහ කරනවා. හරිද? එක දිගට පැයක් කරන්න ඕනේ හැමෝම. හොඳයි, උත්සාහයක් ගන්න. මොකද මට ඕන කරන්නේ දුෂ්කර ක්‍රියාව ඇඟට ඇතුල් කරන්නයි ඕනේ. හරිද? ඕනම දේකදී ආයසරයක් මතක් වෙන්න තමන්ට කැපකිරීම කරගන්න බැරි වෙනකොට දුක් විඳින්න බැරි වෙනකොට මොකද දුක් විඳින්නේ සැප සඳහා කියලා මතක තියෙන්න ඕනේ. ඇයි අපි මේ මේ දුක් විඳින්නේ නේද? ඔපරේෂන් එකක් කරනවා වගේනේ මේක. ඔපරේෂන් දැන් බඩේ ගෙඩියක් ඇවිල්ලා තියෙනවා නම් දොස්තර කියනවා ඔපරේෂන් කරන්න. ඉතින් දුකක් නෙවෙඳින්න වෙන්නේ. එතකොට යනවා බඩ කපන්න යන් කියලා. මේ හොඳට තියෙන බඩ කපමු කියලා යනවා. ඇයි ඒ? දුකක් නෙවෙඳින් කපපුවා. ඇයි ඒ? මහා දුකක් නවත්තාගෙන සැපයක් ඇති කර ගැනීම සඳහා. ඒ වගේ මේ දැරීම් දරන්නේ වෙන මොකටවත් නෙවෙයි. මේ තියෙන දුක් නැති කර ගැනීම සඳහා. හොඳයි. එහෙනම් 3:36යි. පහට ගිලම් පස්සවලට ඉස්සෙල්ලා පැය ගන්න ඕනේ. පැය භාගය පැය එකහමාරක් තියෙනවා. එකහමාරෙන් කොතනින් හරි කමන්නේ නේද? පැයක් අනිවාර්යයෙන්ම පැය එකහමාරෙන් පැයක් එක දිගට හෙල්ලෙන්නේ නැතුව පුටුවක් උඩ හරි කමන්නේ ගල් ගෙඩියක් වගේ ඉඳගෙන දුෂ්කර ක්‍රියා මතක් කරගෙන කොච්චර උත්සාහ ගන්න පුළුවන්ද කියලා බලන්න. හරි. හැබැයි කලන්තය දෙන්න වගේ වෙනවනම් නැගිටින්න ඕනේ. හරි. නැත්තම් අමාරුයට. හරි. කොච්චර දරන්න පුළුවන්ද කියලා බලන්න. හරි. හොඳයි. ඔක් කරලා බලමු. කරලා බලලා කතා කරමු. පහට හම්බෙමු මෙතෙන්දී ගිරම්පසවල ඉස්සෙල්ලා. හොඳයි. එහෙනම් හැමදෙනාම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා, අධිෂ්ඨාන කරනවා හැමෝටම උතුම් සමාධියක්, උතුම් අවබෝධයක්, උතුම් ශ්‍රද්ධාවක් ඇති වෙන්නට මේ කරපු සියලු කාරණා හේතු වේවා. සසර දුක් නැති කරගන්න, මේ ජීවිතයේ සූපත් කරගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ කරන පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, වන්දනා කරගමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා අපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.